ගරු නිරෝෂන් ප්‍රධානමන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ කර්මාන්ත අංශයේ ගැටලු පිළිබඳව විවාදයට එක් වෙනවා. අපි දන්නවා මේ රටේ ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ මේ කර්මාන්ත අංශයේ සහ ආර්ථිකයේ කාර්යක්ෂමතාව පිළිබඳව ගැටලු තිබුණා. ඒක විසඳන්නේ නැතුව අපිට එකක් කෝවිඩ් අර්බුදයටත් ඒ වගේම මේ රටේ ආර්ථික අර්බුදයටත් මුහුණ දීමට සිදුවීම තුළින් මේ රටේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයටත් ඒ වගේම කර්මාන්ත ශ්‍රේෂ්ඨයටත් මේ වෙනකොට බරපතල ලෙස අද විනාශයකට අද පත් වෙලා තියෙනවා. අද ඉදිකිරීම් ඒ වගේම ඇඟලුම් ඇතුළු කර්මාන්ත රාශිය වැඩ කරන ඒ වගේම ඒ ව්‍යාපාර කරන අපේම සහෝදර ජනතාව සඳහා විසඳුම් දීම මේ පාර්ලිමේන්තුවේ වගකීම බව අපි මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. මොකද මේ වත්මන් ආර්ථික අර්බුදය ඇතිකරේ මේ පාර්ලිමේන්තුව තුලින්. මොකද මේ රටේ අනවශ්‍ය ලෙස ණය අරගෙන ඒ වගේම එදා අපි විපක්ෂයක් හැටියට දිගින් දිගටම කිව්වා IMF සංවිධානයට ගිහිල්ලා මේ අර්බුදය විසඳගන්න කියලා. නමුත් අපි දැක්කා එදා රජයේ පාර්ශවය දිගින් දිගටම කිව්වේ මේකට දේශීය විසඳුමක් තියෙනවා, ඒ හින්දා අපි මේක මේ රට ඇතුළෙම විසඳගන්නවායි කියලා. ඒකෙන් උනේ අන්තිමට රටේ රුපියල විනාශ වුණා, අපිට ණය ගෙවා ගන්න බැරිව ගියා, අපිට ආනයනය කරගන්න බැරුව ගියා. ඒ හින්දා අපි මේ වෙනකොට විශාල පොලියක් ගෙවලා විශාල ණය අනුපාතිකයක් එක්ක අද මේ රටේ ඒ ව්‍යාපාර අද හිර වෙලා තියෙනවා. ඒ වගේම මේ ආර්ථික අර්බුදයේ ඔස්සේ මේ රජයේකට විසඳුමක් ලෙස මේ රටේ විදුලි බිල ඇතුළු ඒ සියලුම අංශවල ඒ වියදම් වැඩි කිරීම තුලිනු. ඒ වගේම අපේ රටේ උද්දමනය විශාල ලෙස වැඩිවීම තුලිනුත් මං හිතන්නේ අපේ රටේ ඒ ව්‍යාපාරිකයන්ට අද ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක තියෙනවා. එතකොට හුඟක් මං දැක්කා මන්ත්‍රීවරු විසඳුම් හැටියට මේකේ ණය කල් දැමීම ගැන කතා කරා. නමුත් අපි දැක්කා මේ කෝවිඩ් අර්බුදය සමයේ සිටම මේ ණය අද කල් දාලා අද විශාල වශයෙන් බැංකු පද්ධතියට ඒ තුලින් බලපෑමක් ඇවිල්ලා තියෙනවා. එතකොට IMF වැඩසටහනින් එක පැත්තකින් එදා කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කරන්නේ නැහැ කියලා. නමුත් අද කියනවා ඒක කරනවායි කියලා. එතකොට මේ ඔක්කොම එකතු වුණාම අපේ රටේ මූල්‍ය පද්ධතියට විශාල බලපෑමක් මේ තුලින් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි රජයට අවධානය කරනවා මේ පිළිබඳව වහාම සැලසුමක් ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තුව. මේ පිළිබඳව කොහොමද අපි මේ අපේ රටේ කර්මාන්ත ශ්‍රේෂ්ඨයට කොහොමද මේ බලපෑම
අවතුමත්තාව වෙනත් දෙකක් තියෙනවා.
ඔව්, සැලසුමක් ඉදිරිපත් කළා ඉස්සරහට යන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා IMF වැඩසටහනත් එක්ක සාකච්ඡා කිරීමේදී ඒ සඳහා ඒ දෙකම එකතු කරලා ප්‍රායෝගිකව මේක කොහොමද ක්‍රියාත්මක කරන්නේ, ඒ වගේම අපේ රාජ්‍ය සේවයට ඒ ඉලක්ක දීලා මේ රටේ මේ ඇත්තටම අපේ රටේ කර්මාන්තවලට ඇති වෙලා තියෙන මේ බලපෑම විශේෂයෙන්ම අවම කර ගැනීම ඉතාම යෝග්‍යයි කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරලා දෙනවා. මොකද අපි සංචාරක කර්මාන්තය ඒ වගේම විදේශ ප්‍රේෂණ මත යපුනට අපේ ආර්ථිකය රඳා පවතින්නේ මේ රටේ කර්මාන්ත ශක්තිමත් වුණොත් පමණයි. මොකද අර සංචාර කර්මාන්තය එකපාර කඩා වැටෙන්න පුළුවන් යම්කිසි සිද්ධීන් උඩ, අපේ විදේශ ප්‍රේෂණ නවතින්න පුළුවන්. නමුත් කර්මාන්ත සහ විශේෂයෙන්ම අපේ අපනයන කර්මාන්තය ශක්තිමත්ව මේ තුළ ඉස්සරහට ගියොත් අපේ රටේ ආර්ථිකයට යම් ආවරණයක් හම්බ වෙනවා. ඒ වගේම මේ රටේ නිෂ්පාදන වියදම අඩු කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍යයි. අපි දිගින් දිගටම මේක කතා කරලා තියෙනවා, අපි කමිටුවල කතා කරලා තියෙනවා, පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. නමුත් මේ නිෂ්පාදන වියදම අපි ගත්තොත් ඉන්දියාව ඇතුළු අනිකුත් ආසියාවේ රටවල් එක්ක සංසන්දනය කරනකොට ඉතාම අධිකයි. ඒ නිෂ්පාදන වියදම තියාගෙන මේ රට ඒ රටවල් එක්ක තරඟ කරන්න බෑ. ඒ හින්දා අපිත් එක්ක සමානව තිබුණ වියට්නාම් වැනි රටවල් ඉතාම වේගෙන් ඒගොල්ලන්ට ඕනම භාණ්ඩයක් නිෂ්පාදනය කරලා අපිව අභිභවා
කාලය අවසන් මන්ත්‍රීතුමා
අද පත් වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, ඒක කවුරුත් කතා කරන්නේ නැහැ, ඒකට බයයි. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරලා මේ අපේ රටේ ව්‍යාපාරයක් ඒ වගේම ආර්ථික දායකත්වයක් දෙන ඒ පුද්ගලයන්ව කරන රස්තියාදුව ඒගොල්ලන්ව කරන බාධා ඒ වගේම මේ රටේ
තියෙන
වංචාව ඒක නැති කරලා අපේ රටේ මිනිස්සුන්ට ඒ ශක්තිය ලබා දෙන්න ඒගොල්ලන්ගේ දැනුම මත ඒගොල්ලන්ගේ මහන්සිය මත ඉස්සරහට ගිහිල්ලා මේ කර්මාන්ත ශේෂ්ත්‍රය ඉස්සරහට යන්න බොහොම ස්තුතියි.
මිලඟට ගරු සුදර්ශන දෙනපිටිය මන්ත්‍රීතුමා ඔබතුමාට වෙනත් 10ක් කාලයක් තියෙනවා.
ගරු මූලසනාරුවට මන්ත්‍රීතුමනි මම හිතන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් ඇත්තේ කතා කරන්න ලැබෙන්නේ විපක්ෂයෙන් යෝජනාව කරලා හැබැයි ඒක ජනප්‍රිය වෙන්න යෝජනාව කරලා අද කවුරුත් නැහැ. කීප දෙනෙක් තමයි ඉන්නේ. කෙසේ වුණත් අපි නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕන කියන එක අපේ රජයේ මූලික අරමුණ. ඒකට ජනාධිපතිතුමා අපේ රජයේ මේ මූලික අරමුණලා වෙලා තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි. අපි ඒක නේ තමයි ඉම්පෝර්ට් සමත්තලා දැන්. අපි ආර්ථික අපි අපේ තියෙන ආනයන අපි විශාල වශයෙන් අපේ රටට ගෙන එන අනවශ්‍ය බඩු සියල්ලම නවත්තලා අපි දැන් යම්කිසි ගමනකට සැරසෙනවා. ඒක දැන් ගමනක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. මේ වෙනකොට ආපහු නැවතත් ටික ටික පටන්ගෙන තියෙනවා අපි නිෂ්පාදනය කරන්න. ගම්වල නිෂ්පාදනය කරනවා. අපිට මොනවද නොගෙන ආවේ මේ රටට? මේ පෞස්ගේ පහුගිය කාලේ නොගෙන ආවේ මොනවද? අපිට ගෙනාවා වෙසක් කූඩු ගෙනාවා සරුංගල් ගෙනාවා මේ හැම දෙයක්ම ගෙනල්ලා ගේන්න ප්ලාස්ටික් කෑලි ගෙනල්ලා පිරුණා මේ රටේ. මේ රටේ පිරුණා. හැබැයි අපේ ඉන්න කර්මාන්තකරුව හැමම නැවැත්තුවා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු. ඇයි ඒගොල්ලන්ට ඊට වැඩිය අඩු වියදමකින් අඩු මුදලකින් ඒවා ගේන එන්න පිටරටවලින් හැකි වුණා. හැබැයි මේ ප්ලාස්ටික් දේවල් තාම කෙටි කාලයක් තුළ විනාශ වෙන දේවල් තමයි අපේ රටට ගෙනාවේ. ගෙනල්ලා අපේ කර්මාන්තකරුවන් හැමම බිමට දැම්මා. මේ වැටුණු තැනින් නැගිටින්න අපේ ආර්ථිකය බිමට වැටුනම අපේ ආර්ථිකය අපේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයට පත් වුණාම අපි නැවතත් මේක උස්සලා ගන්න අවශ්‍ය කටයුත්තක් තමයි දැන් මේ කරගෙන යන්න තියෙන්නේ. ඒක තමයි නිෂ්පාදන ආර්ථිකයකට අපි ආ යුත්තේ. නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕනේ අපි. අපේ ජාතික ආර්ථිකයේ 53%ක ප්‍රමාණයක් තමයි සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් මේ එකතු කරලා දෙන්නේ අපිට. 53%ක් විශාල ප්‍රමාණයක්. ඉතින් ගරු රමේෂ් පතිරණ අමාත්‍යතුමා ලොකු වෙහෙසක් ගන්නවා. ලොකු වෙහෙසක් ගන්නවා අපි දන්නවා ඇතුළෙන් අපිත් එක්ක කතා කරලා අපේ DCC චෙයාර්මන්ස්ලා හැටියට අපිට කතා කරලා නොයෙකුත් යෝජනා නොයෙකුත් මේ තියෙන ඒගොල්ලන්ට තියෙන බාධක සුළුහා මධ්‍ය පරිමාණ කරුවන්ට තියෙන බාධක ඉවත් කරලා ඉස්සරහට ගමනක් යන්න අවශ්‍ය කටයුතු කරනවා. මේවා විශේෂයෙන්ම එතුමාගේ ඒ දර්ශනත් එක්ක එතුමා ඔය TV වල කියාගෙන මාධ්‍ය ප්‍රදර්ශනය කරගෙන ඒ දේවල් කරන්නේ. නමුත් වැඩේ ලස්සන ඇතුළෙන් යනවා. අපේ රටට වුණේ මොකද්ද මේ? අපිට අනවශ්‍ය දේවල් ගෙනල්ලා පිරුණා. අපේ රටේ මුදල් පිටරටවල් වලට ගියා. හැම දෙයක්ම පිටරටවලට ගියා. පිටරටෙන් හැම දෙයක්ම එනකම් බලාගෙන ඉඳ සිදු වුණා. ඒකට ඉන්ධන ප්‍රශ්නයක් නෑ. ඉන්ධන අපිට නැහැ. හැබැයි අපේ රටේ තිබ්බ දේවල් කොස්ස ඉදලා හැම දෙයක්ම පිටරටින් එනකම එන තත්ත්වයට පත් වුණානේ. හැම දෙයක්ම පිටරටින් එන තත්ත්වයට පත් වුණා. අපේ රටේ මීමැසි පාලනේ තිබ්බා. මීපැණි තිබ්බා. මීපැණි තියෙනවා. හැබැයි ඒ කර්මාන්තේ බිම වටලා පිටරටින් ගේන තත්ත්වයට පත් වුණා. කොච්චර ප්‍රමාණයක් ආයුර්වේදයට ගේනවද මීපැණි? මෙහෙම දේවල් සිදු වුණා. ඉතින් කොහොම වුණත් ගරු රමේෂ් පතිරණ අමාත්‍යතුමා මේ චාමර සම්පත් දසනායක අමාත්‍යතුමා මේ කණ්ඩායම එකතු වෙලා හොඳ ගමනක් දැන් යන්න සූදානම් වෙලා ඉන්නවා. වැඩ කරගෙන යනවා. දැන් ඉස්සරහට මේ සුළු කර්මාන්තකරුවන් දිනු කරන්න අවශ්‍ය කටයුතු කරනවා. කිතුල් කර්මාන්තේ, තල් කර්මාන්තේ මේ දේවල් අපේ ප්‍රදේශවල තියෙන කර්මාන්ත. අපි දැන් පටන්ගෙන තියෙනවා යම් කිසි මට්ටමකට පටන්ගෙන තියෙනවා හෑන්ඩ්ලූම්ස් අත්‍යන්තර. අපිට ඉස්සර තිබ්බේ මේ අත්‍යන්තර රෙදිපිලි තිබ්බේ. මේවා පිටරටින් ගේන්න අරගෙන අපි දන්නේ අත්‍යන්තරද කොයි යන්ත්‍රද කියලා පිටරටින් ගෙනල්ලා මේ විකුණන්න ගත්තා. ඊට පස්සේ මේ අත්‍යන්තර ඒ රෙදිපිලි ව්‍යාපාර කරගෙන ආව අය සුළු කර්මාන්ත කරුවන් එහෙම බිමට වැටුණා. ඒවා එහෙමම වහලා දාලා නිකන් ඉන්න තත්ත්වෙට පත් වුණා. අපේ පරණ මුතුන් මිත්තන් කියන්නේ ඔය කතන්දරේ තමයි. අත්‍යන්තර අපි හදාගත්තා. අපි හොඳ රෙදි බිව්වා. ඒ දේවල් සියල්ලම නැවතෙන තත්ත්වයකට පත් වුණා. ඒ වගේම කොවිඩ් වසංගතයත් එක්ක අපිට මේ තිබ්බ ආර්ථික අර්බුදය ඇති වුණා. ආර්ථික අර්බුදය ඇති වුණ වෙලාවේ අපිට ඒක ගොඩගන්න නොයෙකුත් දේවල් කරන්න සිදු වුණා. අපේ මේ කර්මාන්තකරුවන් තවත් බිමට වැටුණා. ඒගොල්ලන්ට විශ්ව ගන්න බැරි වුණා. හැබැයි අපි බතික් කර්මාන්තේ ඒ වගේ කර්මාන්ත අපි බතික් දේවල් පිටරටින් ගේන්න ගත්තා. ඉන්දියාවෙන් බතික් නිෂ්පාදන ගේනවා. අපේ නිෂ්පාදන එහෙමම නැවතෙන තත්ත්වයට පත් වුණා. බතික් කර්මාන්තේ ඇයි අපිට කරන්න බැරි? දැන් කරනවා. අපි දැන් ඇල්ල ප්‍රදේශයේ බණ්ඩාර වෙලා ඇල්ල ප්‍රදේශය අපි දැන් කරගෙන යනවා. ඒ ගම්මානයක් හදලා ඒ වැඩ කටයුතු කරගෙන යනවා. විදේශිකයන් විකුණන්න පුළුවන් හොඳ විවෘත හොඳ වෙළඳ පොලක් ඇතිලා තියෙනවා. මේවා තමයි අපි ඇති කරන්න ඕනේ. ඊයේ අපේ යදමිනි ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා හොඳ යෝජනාවක් කරා පාර්ලිමේන්තුවට. ඒ යෝජනාව තමයි උනබට ආශ්‍රිත නිෂ්පාදන. උනබට ආශ්‍රිත නිෂ්පාදන අපේ අනවශ්‍ය නීති ප්‍රමාණයක් දාගෙන උනබට වලින් ඒ ආශ්‍රිත නිෂ්පාදන කරන්න හැකියාවක් නැති කරලා තිබ්බා. කොච්චර තියෙනවද? කොච්චර කරන්න පුළුවන්ද කර්මාන්ත? උනබට ආශ්‍රිත නිෂ්පාදන. දැන් මට දන්න විදිහට හඳුන් කූරු විතරක් ගේනවා මිලියන් ගානක. ඩොලර් මිලියන් ගානක හඳුන් කූරු විතරක් ගේනවා. ඒකත් උනබටෙන් හදන ඒ කූර හදන්නේ උනබටෙන්. ඒව පිටරටින් ගේන්නේ. ඇයි අපිට බැරි මේක කරගන්න? අපිට කරන්න පුළුවන්. ඒව දැන් කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ වගේම මං හිතන්නේ උනබට ආශ්‍රිත නිෂ්පාදන ඩොලර් මිලියන 10ක 15ක ප්‍රමාණයක් ලංකාවට එනවා. පැනලි ඒ වගේ දේවල් ගොඩක් එනවා මේ ගෘහයට ගෙදරකට අවශ්‍ය දේවල්. ඉතින් ඒව දැන් නවත්තලා කරන්න යන්නේ. විශේෂයෙන්ම මම දකින්නේ මම එදා යෝජනාවකුත් කරා අපි කතා කරා මීට අවුරුදු දෙකකට විතර කලින් අපි යෝගට් හැඳි ලංකාවට මේ ලංකාවේ නිෂ්පාදනය කරන ප්ලාස්ටික් වලින් හදන යෝගට් හැඳ නවත්තන්න කියන එක අපි කතා කරා. කතා කරා මේ එකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඉතුමා ඒකට තීරණයක් ගත්තා. තීරණය ගත්තම එතන පොඩි ගෙනල්ලා තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ප්‍රමාණය ගොඩක් ගෙනල්ලා තියෙනවා. ඒක නිසා ඒවා තව අවුරුදු කීපයකට වුන් ඉල්ලුවා. ඒකට අවුරුදු දෙකකට දුන්නා. ඒකත් කරන්න පේපර්ස් වලින් එහෙම නැත්නම් කඩදාසි වලින් ඒ හදන ප්ලාස්ටික් හැඳ යෝගට් හැඳ හදන්න පටන් ගන්න කියන එක ඉතුමා දැනුවත් කරා. ඊට පස්සේ ඒ වැඩේ කරගෙන ගියා. පේපර්ස් ගෙනල්ලා අලුත් තාක්ෂණයත් අරගෙන ඒ වැඩේ කරගෙන ගියා. හැබැයි මේ ජූනි පළවෙනිදා වෙනකොට මම මේ අපේ පරිසර අමාත්‍යතුමාටත් කියනවා ඉල්ලීමක් කරනවා ජූනි පළවෙනිදා වෙනකොට මේක නවත්තලා පටන් ගන්න තිබ්බේ අපිට ප්ලාස්ටික් හැඳ වෙනුවට කඩදාසි හැඳ ප්‍රයෝජනෙට ගන්න කියලා. ටොන් 35ක ප්‍රමාණයක් පොළොවට යනවා ප්ලාස්ටික් මාසයකට ටොන් 35ක ප්‍රමාණයක් යෝගට් හැඳි වලින් පමණක් ප්ලාස්ටික්. මේවා රීසයිකල් වෙන්නේ නැහැ. මේක මහා අපරාධයක්. මේක නවත්තන්න තිබ්බේ මේ පළවෙනිදාම නවත්තන්න තිබ්බේ මං හිතන්නේ ඒක ආපහු මාසයකට එක්ස්ටෙන්ඩ් කරනවා කියලා ඒ මාෆියායක එහෙම නැත්නම් ඒ ප්ලාස්ටික් මාෆියායක ප්ලාස්ටික් බඩු නිෂ්පාදනය කරන ඒ කර්මාන්තකරුවා ඒ මහා පරිමාණ කර්මාන්තකරුවා ඒකට ඉඩ දෙන්නේ නැහැ කියන මතේ මට ආරංචි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක කොහොමාරි කරලා අපි මේ කටයුතු වලටත් අපි දායක වෙන්න ඕනේ. මේවා මම දකින්නේ මේ කර්මාන්ත අමාත්‍යංශයත් එක්ක පරිසර අමාත්‍යංශයත් එකතු වෙලා මේ සියල්ලම අපි රමේෂ් පත්‍රණ අමාත්‍යතුමාට දැනුවත් කළා. මේක කෙසේ හෝ අපි මේ ප්ලාස්ටික් හැඳි නවත්තලා මේ ටොන් 35ක් කියන ලේසි ගාණක් නෙමෙයි. ඒ ප්‍රමාණයක් ප්ලාස්ටික් හැඳි පොළවට යනවා නම් මේක නවත්ත ගත යුතුයි. අපිට පුළුවන් මේ ඕඩර් එක දෙන්න. මොකද අවුරුදු දෙකක් ඒගොල්ලන් දුන්න අවස්ථාවක්. දැන් අපි නවත්තලා ඒ කර්මාන්තය කළ යුතුයි. ඒ වගේම පැදුරු, කොව්, රබර්, කොසු විදල් කොච්චර ගෙනාවද? අපි අපේ රබර් ටික පිටරට දීලා අපි ඉරේසරෙත් ගේන තත්ත්වයට පත් වුණානේ. ඉරේසරෙත් ගෙනාවා. මේව නවත්තන්න ඕනේ. ඉතින් ඒ කටයුතු අපි ඉස්සරහට කරගෙන යන්න ඕනේ. ඒ වගේම ටයර් හදන කම්පැනි වලට දැන් පිටරටින් තමයි අපි ගේන්නේ රබර් ටික. අපිට ඕන තරම් කරන්න පුළුවන් තියෙනවා. නමුත් පිටරටින් විශාල ප්‍රමාණයක් අපිට දා මේ ළඟදී මට හම්බුණා එයාපෝට් එකේදී වියට්නාමෙන් ඒ රබර් ආශ්‍රිත රබර් මේගෙනේ මේ කණ්ඩායමක්. ඉතින් ඒකලන් කිව්වා අපි අපිට කරන්න දෙයක් නැහැ. අපිට අපේ ඉම්පෝට් කරනවා. අපි රම
ඔබතුමාට තව වෙනත් දෙයක්
තියෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි ගෝණි අපිට තිබ්බ ඉස්සර අපේ ගෝණිය හදා ගන්න පුළුවන්කම තියෙනවා අපිට. අපි හන වලින් ගොඩක් කර්මාන්ත කරන්න පුළුවන්. නමුත් ඒ කර්මාන්ත එහෙම නැවතිලා තිනවා දැන් අපි ආරම්භ කළ යුතුයි. ඒ වගේම කෙසල් කොළ දේශීය නිෂ්පාදන ආශ්‍රිත ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම එළවලු පළතුරු අපනයන දියුණු කරන්න ඕනේ අපි. එළවලු පළතුරු අපනයන දියුණු කරන්න මල් අපනයන දියුණු කරන්න ඕනේ. ඒවට අවශ්‍ය කටයුතු දැන් මේ වෙනකොට සිදු වෙනවා. ඒවට අවශ්‍ය යටිදල පාසුකම් හදන එක මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ගරු අමාත්‍යතුමා අපිට දැනුවත් කරලා තියෙනවා. මේවා එක්ස්පෝර්ට් කරන ක්‍රමවේදයක් අපි හදා ගන්න ඕනේ. ඒවට අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම මේ ගම්මාන වලට ආවේනික කර්මාන්ත තියෙනවා. මේවා ටිකෙන් ටික දියුණු කරන්න ඕනේ අපි. කර්මාන්තය මැටි කර්මාන්තය මේ මෙසිපාලනේ මේ වගේ දේවල් ගොඩක් අපිට දිනු කරගන්න පුළුවන්. අපි මොකද ඉම්පෝර්ට්ස් නවත්තලා අපි දැන් මේ හදන්න පුළුවන්. එතකොට ගමේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ගමේ ඒ හදන කර්මාන්තකරුවා ශක්තිමත් කරන්න පුළුවන්. අපිට දැන් තිබ්බ ප්‍රශ්නෙත් එක්ක බැංකුවල ප්‍රශ්නයක් තිබ්බා. මේකෙනුත් දැන් ටිකක් අපි ගොඩදාගෙන යනවා. එතුමා අපිත් එක්ක සාකච්ඡා කළා. දැන් ගොඩක් වෙලාවට අපි ඔවුන්ට සහනදායි ක්‍රමවේද අනුගමනය කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් ඒව ටික ටික කරගන්න පුළුවන්. අපි නිකන් හිතන්නකෝ අපිට මේ බිත්තර ප්‍රශ්නයක් තියෙනවා දැන්. මුළු රටේම දැන් තියෙනවා බිත්තර ප්‍රශ්නයක්. අපි කොහොම කිව්වත් බිත්තර ප්‍රශ්නය රුපියල් 14 තිබ්බ එකේ අද 50යි 55යි 58යි බිත්තර හොරෙන් විකුණන රෑට විකුණන දවල් විකුණන්නේ නැහැ පිටතර මේක තමයි ඇත්ත. හැබැයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ අපිට අපි අපිට අපිට පහුගිය කාලේ අපි ලෑස්ති වෙලා තිබ්බනම් මේකට මුහුණ දෙන්න තුළු කර්මාන්ත වලට මේ අවස්ථාව දීලා තිබ්බනම් කුකුල් කර්මාන්තයට ඒකට අවස්ථාව දීලා තිබ්බනම් ගෙවල් වලට මේ අපේ ගමේ ඉන්න ඒ ගෙවිලියට දීලා තිබ්බනම් ඒ අවශ්‍ය මේ කුකුල් පැටවු ටික දීලා තිබ්බනම් අද මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් ලීසින් පහසුකම් ලබා දීම ගැන විශේෂයෙන් අපි මැදිහත් විය යුතුයි. ඔවුන් ගොඩ ලොකු අසරණකමකට පත් වෙලා තියෙනවා සුළු පරිපාලන සුළු හා මධ්‍යම පරිපාලන පරිමාණ කර්මාන්තකරුවන්. ඉතින් ඒ වගේ දේවල් අපි ඔවුන් ගැන බලලා ඉදිරියට කටයුතු කරගෙන යන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ඔවුන්ගේ අර වියදම නිෂ්පාදන වියදම අඩු කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ගරු මන්ත්‍රීමනි මම නමත් නම් විශේෂයෙන්ම සෝලා පව වගේ දේවල් අපි ඉන්ට්‍රොඩියුස් කරන්න ඕන පුළුවන් තරම් මොකද මේගොල්ලන්ට ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි මේගොල්ලන්ගේ ඒක නිසා තමයි නිෂ්පාදන වියදම අපිට වැඩි වෙලා තියෙන්නේ. ඒක නිසා මේ සුළුහා මධ්‍යම පරිමාණ සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් දිරිගන්න ඕන වැඩපිළිවෙලක් තව තවත් කරන්න ඕන. අපි DCC ඩිස්ත්‍රික් සම්බන්ධයෙන් කමිටු සභාපතිවරු හැටියට අපිට පුළුවන් අපේ ගම්මානවල එහෙම නැත්නම් අපේ ප්‍රාදේශීය සම්බන්ධන කමිටුත් සම්බන්ධ කරගෙන අපිට ඒවල් කරන්න පුළුවන්. ඔබතුමා අපිට ගරු අමාත්‍යතුමා අපිට ඒවලා තියෙනවා ඒ අවදාළ කටයුතු මේ වෙලාව ආර්ථික තත්ත්වයත් එක්ක අපිට තාම හරියට ඒගොල්ලන් මේ දිරිමත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. පුළුවන් විදියට අපි මේ සුරුගහා මධ්‍යම පරිපාලන කර්මාන්තකරුවන් විශේෂයෙන්ම ගමේ ඉන්න සුළු නිෂ්පාදනකරුවන් ඔවුන් දිරිමත් කළා අපිට මේ රටේ නිෂ්පාදන අපේම පරිභෝජනයට ගන්න පුළුවන් විදියට අඩු මාසෙ මේ විදියට හදාගත්තොත් අපේ රට දියුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ස්පෝර්ට්ස් එහෙම නැත්නම් අපිට පුළුවන් අපනයනය කරන්න අපේ රටෙන් නිෂ්පාදන. ඒකේ தත්ත්වයට අපි යමු. සියලු දෙනාම එකතු වෙලා මේකට උදව් කරොත් අපිට මේ ගමන යන්න පුළුවන්, අපේ රට දියුණු කරන්න පුළුවන්. ඒ තැනට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්ප අවසන් කරනවා. ස්තුතියි.
ස්තුති මන්ත්‍රීතුමා මූලස්සනේ සඳහා මන්ත්‍රීවරුක යෝජනා කර. ගරු නිමල් පියතිස්ස මැතිතුමා
මූලාසනාරූඪ ගරු මන්ත්‍රමනි අද දවසේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරද ඇතුළත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡාව
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
හොඳයි ගරු මන්ත්‍රීතුමා අද දවසේ මේ සාකච්ඡාවට ගැනෙන්නේ විශේෂයෙන්ම කර්මාන්ත පුනරුදයක් අවශ්‍ය වෙලා තිබෙන කාල පරිච්ඡේදයක මෙවන් මාතෘකාවක් පිළිබඳව කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. වගේම මේ කර්මාන්ත පුනරුදය ඇති කරන්නට නම් ඒකට ගැළපෙන අමාත්‍යවරයෙකුත් ඒ වගේම එතුමාට සහයෝගය ලබා දෙන රාජ්‍ය අමාත්‍යවරු කීප දෙනෙකුත් මේ අමාත්‍යංශයේ මෙහෙවමින් සිටිනවා. මම හිතනවා මේ කර්මාන්ත ශේස්ත්‍රය නවීකරණය කරන්න පුළුවන් අපි විශේෂයෙන්ම හඳුනාගත්ත දක්ෂ ඇමතිවරයෙක් විදිහට ඒ වුමනාව තියෙන ඇමතිවරයෙක් හැටියට කටයුතු කරන අමාත්‍යතුමෙක් ඒ වගේම අමාත්‍යතුමාට සහයෝගය ලබා දෙන රාජ්‍ය අමාත්‍යවරු 3 දෙනෙක් ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අවස්ථාව ඔබතුමාට ලැබිලා තියෙන ඉතාමත්ම වාසනාවන්ත කාල පරිච්ඡේදයක ඔබතුමාලට මේ සංකල්ප මේ සිහින යථාර්ථයක් කරගන්න ඇත්ත වුණකම තිබුණා වුණත් ලෝකයේ තුල නිර්මාණය වෙලා තිබෙන අර්බුදයක් අපේ රට තුල නිර්මාණය වෙලා තිබෙන අර්බුදයක් ඊට හරස් වෙනවා කියන එක අපි නිහතමානීව පිළිගන්නට ඕන දෙයක්. ඒ වගේම මම හිතනවා අද අපේ රටේ ඉතිහාසය ගත්තත් කර්මාන්තවලට වැඩි ඉඩකඩක් තිබිච්ච භාණ්ඩාගාරයට වැඩි ආදායම කර්මාන්ත නිෂ්පාදන හරහා ලැබිච්ච කාල පරිච්ඡේදයක් වකවානුවක් තිබුණා. විශේෂයෙන්ම සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ කාල පරිච්ඡේදය කියලා කියන්නේ එහෙම කාල පරිච්ඡේදයක්. අපට නැවත අඩුම තරමේ ඒ තත්ත්වයටවත් යන්න පුළුවන් ක්‍රියාවලියක් ආරම්භ කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් මම හිතනවා අපේ වගේ රටක ආර්ථිකය විශාල වශයෙන් ඉදිරියට යන්න මේ කියන කාරණේ බලපාන. පැය 12ක හිරුපතිත වෙන අපේ මහපොළව, ඒ වගේම රටේ සෑම ප්‍රදේශයකම විවිධ සම්පත්, ස්වභාවික සම්පත්, ඛනිජ සම්පත් විවිධාකාර විදියට අපේ මේ මහපොළව මත අපේ ප්‍රයෝජනය සඳහා, අපේ රටේ අනාගත පරම්පරාවගේ ප්‍රයෝජනය සඳහා ඕනෑවටත් වඩා තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඉතිහාසයේ ඊට සාක්ෂි දරනවා. ඉතින් මම හිතනවා මේ ආර්ථික අවාසනාවන්ත යුගය තුල, මේ කාල පරිච්ඡේදය තුල, විශේෂයෙන්ම අපේ රමේෂ් පතිරණ ගරු ඇමතිතුමා, ප්‍රමුඛ අනිකුත් අපේ අමාත්‍යතුමන්ලා උනන්දුවෙන් උවමනාවෙන් යම්කිසි කාර්යභාරයක නියැලෙනවා. ඒ පිළිබඳව මම හිතනවා විශේෂයෙන්ම අපට ගැටලුවක් අපිට පෙනෙන්නේ නැහැ. ඒ වගේම එතුමන්ලට අවශ්‍ය කරන සහයෝගය අපි මන්ත්‍රීවරු විදියට ආණ්ඩු පක්ෂයද විපක්ෂයද කියන එක පැත්තක තබලා ලබා දෙන්නට පුළුවන් නම් තවත් ජවයකින් මම හිතනවා මේ තත්ත්වය අපට නවීකරණය කරගන්න පුළුවන්. ඒ නිසා මේ මහපොළව තුළ තිබෙන සම්පත් විශාල වශයෙන් හඳුනගත්තම, ඒ වගේම අපි අතහැරලා තිබෙන සම්පත් විශාල ප්‍රමාණයක් නැවත ප්‍රයෝජනය සඳහා ලබා ගත්තම, විවිධ විදියේ බිම් මට්ටමේ සිට ස්වයන් රැකියා, සුළු හා මධ්‍ය පරිමාණ, විවිධ කර්මාන්ත වල නිරත වෙලා විශාල වශයෙන් ආදායම් මාර්ග ලබා ගන්න පුළුවන් අවස්ථාවන් ගොඩක් නියෝජනය වෙන ක්ෂේත්‍රයක් විදියට තමයි අපි මේ කියන කර්මාන්ත අමාත්‍යාංශය හඳුනගන්නේ. විශේෂයෙන්ම ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ අමාත්‍යාංශයට තිබෙන IDB එක, කාර්මික සංවර්ධන මණ්ඩලය, මම හිතනවා අතිවිශිෂ්ට කාර්යභාරයක් කරන්න පුළුවන් ආයතනයක්. මම දන්නවා මම විශේෂයෙන් මධ්‍යම පළාත තුල ගත්තොත් ඔය අමාත්‍යාංශර අපි කාලය පරිච්ඡේදයක් තුල සම්බන්ධ නිසාමත් ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. ඒ දැනුම තියෙන නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඔබතුමා තරුණයි, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා තරුණයි, ඒ වගේම ඔබතුමා සමග ඉන්න අනිකුත් අමාත්‍යවරුන්ටත් කැක්කුමක් ඇඟේ ඌමනාවක් තිබෙනවා මේ කටයුතු ජනතාව බලාපොරොත්තු වෙන විදිහට ලබා දෙන්න. විශේෂයෙන් මහනුවර කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය කියලා කියන්නේ විශාල කාර්යභාරයක්. ඒ නිලධාරීන් උදේ ඉඳලා රෑ වෙනකම්ම ලොකු කාර්යභාරයක් කරන තැනක්. ඒ නිසා ඒවා සමග අපි සමීපයි. ඒවා පිළිබඳව තොරතුරු අපි දන්නවා. ඒ වගේම රට පුරාම එවැනි ආයතන විශාල ප්‍රමාණයක් ලොකු කාර්යභාරයක නියැලෙනවා. හැබැයි මේවා රටේ ජනතාව අතරට
ගරුවන්තුමා ඔබතුමාට විනාඩියක් කාලයක් තියෙනවා.
යනවා පෙනෙනවා අඩුයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුළ ගරු ඇමතිතුමාගේ නායකත්වය යටතේ අපේ යෝජනත් ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා මම හිතනවා එතුමා ඊතරමට මේවා ගොඩක් දුරට මෙහෙම හිතන කෙනෙක් නෙවෙයි. එතුමාට කවුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කරත් ඊට සංවේදීව මැදිහත් වෙලා කටයුතු කරන කෙනෙක්. ඒ නිසා අපි විශ්වාස කරනවා. මොකද අපිට මේ සම්බන්ධව ලොකු පුළුල් යෝජනා, සංකීර්ණ කාරණා කතා කරන්න පුළුවන් ඉඩකඩක් කාලයක් නෙවෙයි මේ තියෙන්නේ. විනාඩි 5ක කාලයක් අපිට ලැබිලා තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා අමාත්‍යාංශ සම්බන්ධව විනාඩි 5ක වගේ කාලයකදී කතා කරන එකත් අමාත්‍යාංශයට කරන අසාධාරණයක්. ඒ නිසා කරන්න දෙයක් නැහැ ගරු ඇමතිතුමනි. ඔබතුමාට අපි ළඟ තියෙන අපේ ඔළුව ඇතුළේ තියෙන ගොඩක් යෝජනා, ඔය අමාත්‍යාංශේ මමත් සම්බන්ධ කරන නිලධාරියෙක් ලෙස කටයුතු කරා. නුවරළිය දිස්ත්‍රික්කයට අදාළව ගරු විමල් ඊරංශ මහත්මයා නියෝජනය වෙච්ච අමාත්‍යාංශයක්. ඒ වගේම මම හිතනවා ඒ අමාත්‍යාංශේ දා විශාල කාර්යභාරයක් කරන්න අපි උත්සාහ ගත්තා. අද ඔබතුමා එතන ඉඳලා ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් මට තිබෙන්නේ ඔබතුමාට සුබපතන්නට විතරයි මේ ලැබිලා තියෙන කාලය තුළ. ඔබතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා ලබා දීපු කාලය පිළිබඳව.
භවිෂ්‍යති ගරුවන්තුමා, ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ස්තුතියි බලස්සාන මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපේ මේට පාර කැලින් කතා කරපු ප්‍රාදක් ඉස්ලාම් මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කළා. විශේෂයෙන්ම ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ අපේ රට තුළ ආර්ථික අර්බුදයක් තිබුණා. දැන් ඒ ආර්ථික අර්බුදය සමනය වෙමින් පවතිනවා, සම්පූර්ණ සමනය වෙලා නැහැ. රටේ සාමකාමී වාතාවරණයක් උදා වෙලා තියෙනවා. අපේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් බර්ග මැලේ සියලු ජන කොටස් වලට නිදහසේ ජීවත් වෙන්න ඕන පරිසරය නිර්මාණය වෙමින් තියෙනවා. එවැනි අවස්ථාවක් තුළ විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල අපේම සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා කරන නොයෙකුත් ක්‍රියාදාමයන් පිළිබඳව අපටත් විවේචනයක් තියෙනවා. අපි සියලු දෙනාම පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන්න දිවුරුම් දීපු අය. ඒ නිසා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම සහ ඒ පෝෂණය කිරීමට අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා. ඒ වගේම අන්‍ය ආගමිකවටත් ඒ අනුග්‍රහය සහයෝගය ලබා දෙන්න. හැබැයි එවැනි පරිසරයක් තුළ විහාරස්ථානයක උත්සවයක් පවත්වනවා නම් සාමකාමීව ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒකට අනවශ්‍ය විදිහට බලපෑම් කරනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒක කොච්චර පහද්ද කියන එක අපි මේ සභාවේදී කියන්න ඕනේ. ඒ වගේම අපි රැස්වීමක් කරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් යම් රැස්වීමක් සංවිධානය කරොත් ඒ අයට උපදෙස් ලබා දීලා තියෙනවා ගිහිල්ලා බුද්ධිඅංශවලින් ඒ තොරතුරු ලබාගෙන වාර්තා කරන්න. එතකොට අපි විපක්ෂ මන්ත්‍රීවරු වේවා අපිත් විපක්ෂිද්දි වේවා ආණ්ඩු පක්ෂ වේවා මොකක් කර්මයාද කරේ මොකද්ද හිටියේ ඒ පිරිස කොච්චරක්ද කියන එක වාර්තා කරන එක ඒ ඉහළ නිලධාරීන් පහළ ඉන්න බුද්ධිඅංශ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. එතකොට එවැනි තොරතුරු වාර්තා කරන එක ඔවුන්ගේ රාජකාරියේ රාජකාරිය. ඒකෙන් කාටවත් බාධාවක් වෙන්නේ නැහැ. එහෙම තොරතුරු එකතු කිරීමක් සොයා බැලීමක් මොකද්ද වෙන්නේ කියලා දැන ගැනීමක් ආරක්ෂක අංශවලට අවශ්‍යයි ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා. ඉතින් එවැනි අවස්ථාවක ඒ නිලධාරීන්ට රාජකාරියට බාධා කරනවා නම් පාසලක සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන අවස්ථාවකදී එතෙන්ට යම් ගිහිල්ලා බාධාවක් කරනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට ගජේන්ද්‍ර කුමාර මන්ත්‍රීතුමාද ශාන්ත බණ්ඩාරද එහෙම නැත්නම් වෙන මන්ත්‍රීවරයෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන් ගෞරවයෙන් අද උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අවධානය යොමු කරලා තියෙන වෙලාව. ඒ නිසා මේ නැවත නැති අර්බුද නිර්මාණය කරන්න එපා. ඊයේ අක්බිමන දයාරත්න රතන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුවටත් එන්න උත්සාහය දරුවා මේ පිළිබඳව සොයා බලන්න කියන්නේ. ඉතින් උන්වහන්සේලා මේ දකුණින්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඒ විදිහට කල්පනා කරන්නේ ඒ මේ රටය තුළ ඒ සාමකාමීත්වය ආගමික සංහිඳියාවට ඇති කරන බලපෑම් කිරීම අපි පාර්ලිමේන්තු වෙන 225වත් අඩු ගානේ නතර කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම අපි මේ අවස්ථාවේදී කරනවා. විශේෂයෙන්ම මේ මාතෘකාවට අදාළව කතා කරද්දී මං ස්තුතිය පුද කරන්න ඕනේ. එක පැත්තකින් අපේ බිංගිරිය අපනයන කලාපයේ තියෙනවා ඒක කටයුතු ගරු ජනාධිපතිතුමාගේ විෂයයටතේ අපි ඉල්ලීම් කරලා තියෙන අඩුපාඩු ටික සකස් කරන්න. ඒ වගේම නාරම්මල ප්‍රදේශය ගත්තාම නාරම්මල් ප්‍රදේශයේ රැකියා සඳහා විශේෂයෙන් පෞද්ගලිකංශයේ රැකියා සඳහා විශාල පිරිසක් ඈත ප්‍රදේශවල රැකියා යොදන්නේ. ඒ නිසා විශාල ඉල්ලීමක් තියෙනවා නාරම්මල ප්‍රදේශයේ කර්මාන්තපුරයක් ආරම්භ කරන්න කියලා. මම සතුටු වෙනවා ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අපේ ගරු රමේෂ් පතිරණ අමතුමා ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා මූලික එකඟත්වය පළ කරලා තියෙනවා. ඉදිරියේදී තියෙන ගැටලු බාධා සොයා බලමින් විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාත් අමාත්‍යංශ ලේකම්තුමිය ඇතුළේ සියලු සහෝදර නිලධාරීන්ගේ සහයෝගයත් ඇතුව නාරම්මල ප්‍රදේශයේ කර්මාන්තපුරයක් ආරම්භ කරලා තරුණ තරුණයන්ගේ රැකියා ප්‍රශ්න විසඳන්න කර්මාන්ත අමාත්‍යංශය හැටියට අපිට පූර්ණ සහයෝගය ලබා දෙන්න මම හිතන්නේ මූලික කටයුතු කිරීම පිළිබඳව. විශේෂයෙන්ම අද මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට බලපාන ප්‍රධාන ගැටලු කීපයක් තියෙනවා. ඒක දැන් විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා කිව්වා රජයේ මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම අද යෝජනාව ගෙනාවේ කියලා. ඒක ඇත්ත. රජයේ මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ. අපි ආණ්ඩු පක්ෂයේ රැස්වීම වෙලාවේදී ගරු ජනාධිපතිතුමා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. කර්මාන්ත ඇමතුමා ඇතුළු සියලු දෙනා එකට වාඩි වෙලා අපි කරන හැම සාකච්ඡාවකදීම මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් අද මූණපාන ගැටලු සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි අපි කාටත් අවබෝධයි මේ ප්‍රශ්නේ නිකම්ම ආවේ නැහැ. මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණේ මේ රටේ ඇති වුණු ආර්ථික අර්බුදයත් එක්ක. මේ රටේ විතරක් නෙමෙයි ලෝකේ කර්මාන්ත ශේෂ්ත්‍රින්න සියලු දෙනාට මේ කොවිඩ් අර්බුදයත් එක්ක සහ අනිකුත් විවිධ හේතුන් නිසා ලෝකේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයක්. ඒ ගෝලීය ආර්ථික අර්බුදයේ හමුවේ අනිකුත් රටවල් වලත් ඒ වගේම අපේ රටේ කර්මාන්ත
කරුවන්ට
ඒ නිසා
විනාඩි
දෙකක් දෙන්න ඕනේ. ඒ නිසා ගරු මූලස්සනාරුඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපේ රට තුල මේ වෙනකොට මේ කර්මාන්ත කරුවන්ට අවශ්‍ය මේ ආර්ථික අර්බුදයේ යහපත් අතට හරවන්න ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජයේ කිරගෙන යන වැඩපිළිවෙලත් එක්ක දැන් එක පැත්තකින් ඉන්ධන ගැටලුව ක්‍රමානුකූලව निराකරණය වෙමින් තියෙනවා. ඉන්ධන ඇති වෙන්න තියෙනවා. ඉන්ධන මිල අඩු වෙනවා. එතකොට පොලි අනුපාත විතාම ඉහළයි. අපි කවුරුත් ඒක පිළිගන්නවා. අපිටත් තේරෙනවා. අපේ මේ රජයේ සියලු දෙනාට මේක තේරෙනවා. ඒ නිසා මේ පිළිබඳව සාකච්ඡා කරමින් තමයි දැන් පොලි අනුපාත ප්‍රමාණිකූලව අඩුකරන තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම විදුලි බිල විදුලිය අත්‍යවශ්‍ය සාධකයක් මේ කර්මාන්ත ශේත්‍රයේද. විදුලි බිල ටිකක් වැඩි. ඒ නිසා තමයි රජය හම්බෙන පළවෙනි අවස්ථාවෙම මේ ජූලි මාසයේදී විදුලි බිල අඩු කරලා කර්මාන්ත ශේත්‍රයට යම් සහනයක් ලබා දෙන්න තීරණය කරන්නේ. ඒ වගේම අපි ඉල්ලීමක් කරා ගරු ජනාධිපතිතුමාගෙන් ජනවාරි මාස වෙනකොටවත් තවත් මේ විදුලි බිල අඩු කරලා ලබා දෙමු. මේ කර්මාන්ත ශේත්‍රයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න කියලා. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජය විශේෂයෙන්ම සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ශේත්‍රයේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒකට හේතුව තමයි අපේ රටේ ජාතික ආර්ථිකයේ ජීවනාලිය වන්නේ මේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේත්‍රය කියන එක අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා යම් අඩුපාඩුකම් ටිකක් සහ යම් අසාධාරණයක් සිදු වුණා
කාලය අවසන් කරන්න ලබුවන්ට
ඔවුන්ට අවශ්‍ය සහනය ලබා දෙන්න රජයක් හැටියට අපි සියලු දෙනාම එකට කටයුතු කරනවායි කියන එක බොහොම පැහැදිලිව මේලා මතක් කරන්න කැමතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු අශෝක බේසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තිබෙනවා.
ස්තුතියි මුරාසරණ මන්ත්‍රීතුමනි. අද මේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන්නේ අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ව්‍යාපාරිකයන්ට ඇති වෙලා තියෙන ගැටලු පිළිබඳව රජය දැනුවත් කිරීම සහ ඒ රජය ඒ සඳහා ලබා දෙන විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම තමයි අද සිදුවන්නේ. ඒ සඳහා යෝජනාවක් ගැන හර්ෂිත සිල්ලම් ඇතුමා සහ විපක්ෂ නායකතුමා අද ඒ පිළිබඳ දින දවස පුරාම සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම මේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මේ ප්‍රශ්නය ඇති වුණේ ඔවුන්ගේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. වර්තමාන පාලනය විසින් මේ රට බංකොලොත් භාවයට පත් වුණාට පසුව ඒ ඇතිවුච්ච ප්‍රශ්නත් නිසා තමයි ඔවුන්ට මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඔවුන් මේ රටේ අපේ කතා හැම එකකින්ම කියවුනේ අපේ රටේ ආර්ථිකයේ කොඳුනාරටිය තමයි මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කියන්නේ. අපේ රටේ දළ දේශ නිෂ්පාදනයේ දායක වෙන කෘෂිකර්මයේ 10%ක් කර්මාන්ත 30%ක් සේවා 60%ක් ඒ 100% කර්මාන්ත 30%ෙන් 50%කට වැඩි 55%ක් පමණ මේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් සහ ව්‍යාපාරිකයන් තමයි දායක වෙලා තියෙන්නේ. ඔවුන්ට තියෙන ප්‍රශ්න තමයි මේ දැන් සාකච්ඡා කරුවා මේ හුඟක් සාකච්ඡා කරුවා මේවට විසඳුම් ලබා දෙනවා කියලා කිව්වා. දැන් එමුතුමත් මෙතන ඉන්නවා. ඔවුන්ට තියෙන ඉතා සුළු ප්‍රශ්න කීපයක්. ඔවුන් විශේෂයෙන්ම දැන් ඔවුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ ව්‍යාපාර කඩා වැටිලා මේ මේකෙන් යැපෙන ප්‍රමාණය. මොකද සමස්ත ශ්‍රම බලකායෙන් 50%ක් මේ ව්‍යාපාරවල යෙදෙනවා. මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල 50%ක්. ඒකෙන් යැපෙන්නන් සමස්ත රටේ ජනතාවගෙන් අඩක් 50%ක්. සාමාන්‍ය ලක්ෂ 100ක් විතර මේ යැපෙන්නන් ඉන්නවා මේ කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලාවල. ඉතින් මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම දැන් 2020න් පස්සේ ඔවුන්ගේ කෙල්ලීමක් තියෙනවා. 2020න් පස්සේ ක්‍රිබ් එකට ගිහිල්ලා තියෙන අය ඒ වසර දෙකක් විතර ඒ ක්‍රිබ් එකෙන් අයින් කරන්න. මොකද ඔවුන්ට නැවත ණය අරන් මේ ව්‍යාපාරය කරගෙන යන්න. ඒක එක ඉල්ලීමක්. ඒක කැබිනට් මණ්ඩලයේ සම සාකච්ඡා කරලා කරන්න පුළුවන්. ඒ වගේම මේ සාමාන්‍යයෙන් ලංකාවේ සමහර විට
ගරුමන්තෝ ඔබතුමාගේ විනාඩි දෙක කාලයක් තියෙනවා.
මේ බැංකාවේ බැංකු පද්ධතියේ 70%ක් විතර ණය ආරන් තියෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්. ඉතින් ඔවුන්ගේ ඒ ඉල්ලීමක් තියෙනවා දේපළ පවරා ගැනීම. දේපළ පවරා ගැනීම වසර දෙකකට විතර කල් දාන්න. එතකොට ඒගොල්ලන්ට මේ නැවත මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. එහෙම නැති වුණොත් මොකද දැනටත් අපේ රටේ non performing loan තියෙනවා. කියන්නේ ගෙවන්න නැති loan තියෙනවා. මේ 14%ක් විතර. ඒක 2021 එකේ තිබුණ 14.5 2022 එකේ 8.5 දැන් 14%ක් වෙලා තියෙනවා. ඉතින් වෙන රටවල එමෙතුමා ඔබ දන්නවා ක්‍රෙඩිට් මේ සඳහා තියෙනවා එක එක අරමුදල්. ඒකට ක්‍රෙඩිට් ගැරන්ටි ෆන්ඩ්ස් තියෙනවා. කොරියාවේ තියෙනවා ක්‍රෙඩිට් ගැරන්ටි ෆන්ඩ් එක කොරියන් ක්‍රෙඩිට් ගැරන්ටි ෆන්ඩ් කියලා. ඒ වගේ මේක ඒක ණය අත්‍යකාර ණය සඳහා යම්කිසි ණයක් ගත්තාම ඒ රජයෙන් යම්කිසි ඒකට සහනයක් ලබා දෙන්න. දැන් ඩිවලොප්මන්ට් බැංක් එකක් ආරම්භ කරලා තියෙනවා. ඒ ඩිවලොප්මන්ට් බැංක් එකේ මේ අවශ්‍යතාවය සිද්ධ වෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අවශ්‍යතාවයක් තියෙනවා. තවත් ඒ වගේ සංවර්ධන බැංකු කිහිපයක් ඇති කරන්න. ඒ වගේම ණය අත්‍යකාරම් ගිනුම් නැත්නම් ණය අත්‍යකාරම් අරමුදලක් ආරම්භ කරලා ක්‍රෙඩිට් ගැරන්ටි ෆන්ඩ් එකක් ආරම්භ කළා මේගොල්ලන්ට යම්කිසි සහනයක් ලබා දෙන්න වැඩපිළිවෙල සකස් කරන්න. මොකද දැන් අපි කොච්චර කතා කරුවත් වැඩක් නැහැ මේගොල්ලන්ට මේ
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් වෙනවා.
ඒකින්ද ක්ෂණික විසඳුමක් ලබා දෙන්න මම හිතනවා ඇමතිතුමා මේ පිළිබඳ අද උදේ ඉඳන් මේ ස්ථානයේ හිටියා. ක්ෂණික විසඳුමක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලයත් සමඟ සාකච්ඡා කළා. මොවුන්ගේ මේ පරාටේ ප්‍රශ්නය සහ ඒ වගේම ක්‍රිබ් එකට ගිහිලා තියෙන ප්‍රශ්නය සහ මොවුන්ට මේ තියෙන පොලී අනුපාතය දැන් අඩු වෙලා තියෙනවා. ඒ සහනය ලබා දීම
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
විශේෂයෙන්ම අද මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක හා කර්මාන්ත මුණපාති ගැටලු පිළිබඳ විපක්ෂයෙන් කල්තැබීමේ විවාදයක් ඉල්ලුවා. ඇත්තටම මම කනගාටු වෙනවා අතිගරු ජනාධිපතිතුමා අපිට දීලා තියෙනවා මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ ඒ වගේම ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකයේ ඒ තියෙන ප්‍රායෝගික බාධා ඉවත් කර ප්‍රායෝගික විසඳුම් ලබා දීම සඳහා වූ තේරීම් කාරක සභාවක්. විපක්ෂයේ නියෝජිතයොත් ඉන්න මේ තේරීම් කාරක සභාවට මම ඉල්ලා සිටිනවා අපේ ඇමතිතුමාගෙනුත් ඒ වගේම මේ සභාවේ විපක්ෂ සියලු දෙනාගෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ කමිටුවේ ඉන්න අය සහභාගී වුණ එක දවසයි එක්කෙනෙක් දවස් දෙකයි. ඉතින් විපක්ෂ නායකතුමා මුලින්ම බලන්න ඕන මේ වගේ මේ උදේට ඇවිල්ලා මේ පම්පෝරි ගහනවට වඩා මේ වෙලාව අරගෙන තමන්ගේ කාර්යභාරය තමන්ගේ මන්ත්‍රීවරු මේ කමිටු වලට ඇවිල්ලා තමන්ගේ ඒ වෘත්තීය භාවය එහෙම නැත්නම් අත්දැකීම් මේ වගේ තමන්ගේ අදහස් දීලා මේ රටේ මේ අවශ්‍ය ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙනවාද කියන එක. ඉතින් ඒක ගැන මම විශේෂයෙන් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මම ඒ කමිටු සභාපතිවරයා විදිහට විශේෂයෙන්ම මේ වන විට අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි මේ කමිටුව තුලින් ඉතාමත්ම සාධරණීය ඒ වගේ ප්‍රායෝගික විසඳුම් රාශියක් ලබාගෙන තියෙන විශේෂයෙන්ම අපේ රමේෂ් පැතිර ඇමතිතුමා අවස්ථා කීපයකදීම අපේ කමිටුවට පැමිණලා මේ තමන්ගේ ඒ වෘත්තීයමය දායකත්වය ලබා දුන්නා. ඒ වගේ නිලධාරීන් ලබා දුන්නා. විශේෂයෙන්ම මේ ව්‍යවසායකත්වය කියන එක ඉතා පුළුල් පරාසයක තියෙන විෂයක්. ඒ වගේම අද අපිට මේ පුළුල් ක්ෂේත්‍රය අවදානම බාර ගන්න පුළුවන්. ඒ වගේම අලුත් දේවල් අලුත් ව්‍යාපාර ගැන හිතන්න පුළුවන්. ඒ වගේම අලුත් ව්‍යාපාර හදන්න ඕන. ඒ වගේම තිබෙන ව්‍යාපාර අලුත් විදියට සකස් කරන්න ඕන. ඒ වගේම මේ තියෙන ව්‍යාපාර පමණක් නෙමෙයි අපි සාමාන්‍ය ව්‍යවසායකත්වය කියන්නේ මේ තියෙන ව්‍යාපාරයක් කරගෙන යන එක නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා අද වෙනකොට ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ අධ්‍යාපනයේට මේ ව්‍යවසායකත්වය අතුරු කරලා තියෙනවා. අද කිඩ්ස් ඔන්ටර්ප්‍රනර් කියලා වෙනම විෂයක් ගොඩක් රටවල් උගන්වනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට ජනාධිපතිතුමාට අපි යෝජනා දීලා තියෙනවා තරුණයින්ගේ සිටිවිලි කොහොමද මේ ව්‍යවසායකත්වයට යොමු කරන්න කියලා. අද අපිට එදා ආතර් සී ක්ලාක් මැතිතුමාගේ මේ කතාවල තිබිච්ච එකක් තමයි මොළ වැස්ම කියන එක. අද න්‍යූරෝ ලින්ක් එක විදිහට අද එලොන් මස්ක් විසින් අද එය යථාර්ථය බඩපස් කරලා මහා දෙවන්ත ව්‍යාපාරයකට පරිවර්තනය කළ තියෙනවා. ඒක නිසා අපි විශේෂයෙන්ම මේ ව්‍යවසායකත්වය කියන එක නිකන් මේ පාර්ලිමේන්තුවේ දෙපැත්ත බෙදිලා තර්ක කරනවට වඩා අපේ මේ තේරීම් කාරක සභාවට ඇවිල්ලා ඒ වගේම විවස්ථාදායක සහ විධායකය විතරක් නෙමෙයි ඒවා ක්‍රියාත්මක කරන නිලධාරී පිරිසත් එකතු වෙලා අපි කඩිනම් විසඳුම් වලට ඇවිල්ලා අපි මේවා යථාර්ථයක් බවට පත් කිරීම අවශ්‍ය වෙන්නේ. මම ඒක උදාහරණයක් කියන්නම් මුලසනාරුඩ මන්ත්‍රීතුමනි. අද ඌබා ආයතනය මේ රටේ බිස්නස් එකක් කරනවා. අද booking.com එක බිස්නස් එකක් කරනවා. ප්‍රශ්නයක් වුණාම යන්න කන්තෝරුවක් නැහැ. පැමිණිල්ලක් කරන්න තැනක් නැහැ. ඒ වගේම අද මේ වගේ ව්‍යාපාර රාශියක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. මගේ කමිටුවට ගෙනලා අපි ඇව්වට පස්සේ අදාළ මුදල් අමාත්‍යාංශයේ වගේ නිලධාරීන්ගෙන් ඒ වගේම ව්‍යාපාර නාම රෙජිස්ටර් කරන ඒ කන්තෝරුවෙන් කවුරුත් දන්නේ නැහැ මේවා මොනවද කරන්න කියලා. හැබැයි අපි ඇව්වන් පස්සේ වෙන රටවල් වල මේ පිළිබඳ ඔබතුමාලගේ අදහස් සොයා බැලුවද කියලා ඒ වෙන රටවල් වල ඒවා හොයලත් නැහැ. ඉතින් ඒක නිසා අද මේ ගිග් ඉකොනොමික කියලා මේ ඌබර් එක හරහා මේ වගේ මේ ඔන්ලයින් ක්‍රියාවලිය හරහා වෙනම ආර්ථිකයක් ගොඩනැගිලා තියෙනවා. අද ඒ හරහා විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය වෙලා තියෙනවා. අනාගතයේදී මේ වගේ අපි ව්‍යාපාරයක් හරියට රෙජිස්ටර් කරගන්නේ නැතුව ව්‍යාපාර ටික හරියට පිළිවෙලක් කරගන්නේ නැතුව මේ විදිහට මෙහෙක අයාලේ යන්න දුන්නොත් එම අනාගතයේ තවත් දෙවන්ත විශාල මේ ප්‍රශ්නයකට අපේ රට මුහුණ පාන්න වෙනවා කියන එක මම මේල වෙලාවේ මතක් කරන්න කැමති. මොකද මම මේ විශේෂයෙන්ම අද මේ විවාදයේදී මේ අදහස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණේ මේ ගැන මේ වන විට මේ gig economy එක ගැන තවමත් කිසිම කෙනෙක් මේ රටේ වගකී යුතු ඒ ආයතනයකින් මේ ගැන ස්ටඩි එකක් කළා නැහැ. අපි පාර්ලිමේන්තු කමිටුවේදී ඇහුවට පස්සේ කවුරුත් ඒක දන්නේ නැහැ gig economy කියන මොකද්ද කියලා. ඉතින් ඒක නිසා මේ ගැන විශේෂයෙන්ම සඳහන් කරන අතර අපිට සුළු හා මධ්‍ය පරිමාණ ඉහළ දැවැන්ත ව්‍යවසාය පවුරක් හදන්න අවශ්‍යයි. මොකද අපි අද ඉතාමත්ම කනගාටු වෙනවා. එදා අපේ නවලෝක මැලිබොන් ව්‍යාපාරේ වගේම දාස ව්‍යාපාර වගේ තිබුණ ව්‍යාපාර. හැබැයි අපේ මේ කලාපයේ එදා අපේ රටේ මේ වගේ විශාල ව්‍යාපාර ගොඩනගෙනකොට මේ කලාපයේ කිසිම ව්‍යාපාරයක් එහෙම තිබුණේ නැහැ. සිංගප්පූරුවේ තිබුණේ නැහැ, චීනයේ තිබුණේ නැහැ. හැබැයි අද චීන සමාගම් සිංගප්පූරු සමාගම් ඇවිල්ලා දෙවැන්ත විදියට අපේ රට තුල අපේ රටේ ඒ තමන්ගේ ව්‍යාපාර කරන්න පටන් ගන්න තියෙනවා. හැබැයි අපි මේ අපේ ව්‍යාපාරිකයව අපේ ව්‍යවසායකයව බලා ගන්න ක්‍රමයක් අතර නැහැ. අපේ කමිටුවල ඉතාමත් කනගාටුදායක තොරතුරු ඒ වගේම දර්ශන අපි දැක්ක. මොකද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි සංචාරක මණ්ඩලයයි ගහ ගන්න. මොකද අපේ රටට එනවා ව්‍යවසායකෙක් එක්තරා ව්‍යවසායකෙක්. ඒ ව්‍යවසායකයා අවුරුදු 3ක් මහන්සි වෙනවා තමන්ගේ ව්‍යවසාය මේ ව්‍යාපාරය ආරම්භ කරන්න. හැබැයි ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය නොදෙීම තුළ ඒ ව්‍යවසායකට අවුරුදු 3ක් මේ රටේ රස්තියාදු වෙන්න සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ වගේ රාජ්‍ය නිලධාරීන් අතර රාජ්‍ය ආයතන අතරත් අන්‍යෝන්‍ය අවබෝධයක් ඒ වගේම වැඩපිළිවෙලක් අපේ රටේ නැහැ. ඉතින් ඒක නිසා ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි හැමදාම කතා කර ඉඳලා වැඩක් නැහැ කියන දැඩි තීරණයට ඇවිල්ලා තියෙනවා. අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපිට ඉතාමත් හොඳ නිදහසක් ලබා දීලා තියෙනවා මේ රටේ සුළුවා
මධ්‍ය විනාඩි 2ක කාලයක්
සායගත්‍ය ඉහළට නංවන්න. ඒ වගේම මම මේ වෙලාවේ කියන්න කැමතියි, මොකද මේ සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂම ලෝකයේ තියෙනවා විශේෂ දර්ශක කීපයක් තියෙනවා. ඒ දර්ශකවල අපි ඉතාමත්ම පහළ අගයක ඉන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඊස් ඔෆ් ඩුයින් බිස්නස් එකේ අපි ඉන්නේ තවම 99 වන ස්ථානයේ. ඒ වගේම ග්ලෝබල් ඔන්ටර්ප්‍රනර් මොනිටර් කියන ඒ දර්ශකේ අපි ඇත්තෙත් නැහැ. ඒ වගේම ග්ලෝබල් කම්පිටිටිව්නස් ඉන්ඩෙක්ස් එකේ අපි ඉන්නේ 84 වන ස්ථානයේ. මේ වගේ බැලුවට පස්සේ අපි රටක් විදියට ඉතාමත්ම පල්ලෙහා මට්ටමක ඉන්නේ මේ වාද විවාද නිසා. මොකද අපි වාද විවාද කරනකොට මේ වාද විවාද ගැන බොහොම තලුමරමර ඉන්න පිරිසකුත් ඉන්නවා. මොකද අපේ රටේ මේ තත්ත්වය ගොඩ යනවට අපේ රටේ ව්‍යවසායකත්වය ඉහළ ගිහිල්ලා තරගකාරී තත්ත්වයක් ඇති වෙනවට අකමැති පිරිසක් ඉන්නවා. මොකද විශේෂයෙන් මේ ගෝලීය තරගය තුළ අපේ රට ලොකු අවස්ථාවක් තියෙනවා. අපේ රට තියෙන්නේ ඉතාමත් ගෝලීය වශයෙන් ඉතාමත්ම වැදගත් ස්ථානයක ලොකු ස්ට්‍රැටජික් ලොකේෂන් එක අපේ රට පිහිටලා තියෙන්නේ. ඒ වගේම අපිට අනාගතේ විශාල අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව නැති කරන්න
කලාපේ
තරගකාරී රටවල් මේ වෙලාවේ පෙළගැහිලා ඉන්නවා. ඒකත් අවබෝධ කරගත යුතුයි අපි මේ වැඩපිළිවෙල සූදානම් වෙනකොට. ඒ වගේම මම නැවත වතාව විපක්ෂයෙන් ඉල්ලා සිටින විශේෂයෙන්ම විපක්ෂ නායකතුමාට ලබන සතියේ 13 වෙනිදා තියෙනවා උදේ 9:00 මාට මගේ කමිටුවල කරුණාකරලා මේ බොරුවට මේ කල්තැබීමේ විවාද දානවට වඩා වටිනවා ඔබතුමාගේ නියෝජිතව ටික අපේ කමිටුවට සහභාගී කරවන්න. එතකොට අපිට තවත් ඉතාමත්ම ඵලදායි සාකච්ඡාවක් සහ ඵලදායි තොරතුරු ටික ඵලදායි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන නිහඬව බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු වරුණ ප්‍රියන්ත ලියනගේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද ඉතාමත් වැදගත් සාකච්ඡාවක් කරන අවස්ථාවේ කතා කරන්න ලැබිච්ච එක ගැන ඉතාමත් සන්තෝෂ වෙනවා. මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැන කතා කරනකොට අපි දකිනවා අද වෙනකොට විශාල ගැටලු රාශියක ඉන්නවා. කොහොමුණත් මේ යෝජනාව ගෙනාවේ හර්ෂ ඩිසිල්වා මැතිතුමා. ඒ වගේම අපි විපක්ෂ නායකතුමා තමයි මේක ස්ථීර කරේ. ඒසම මම ඉතාමත් කනගාටු වෙනවා මේක රාජ්‍ය අමාත්‍යතුමා මේ යෝජනාව කවුද කියන එකවත් දන්නේ නැතුව තමයි කතා කරේ. ඒසම අපේ අනාගතය සම්බන්ධයෙන් ගැටලු රාශියක් තියෙනවා. කොහොම වුණත් අපි සියලු දෙනාම දන්නවා ණය ගන්නවා. ඒක තමයි. හරි. ණය ගන්නවා ඊටස ණය ගෙවන්න තියෙනවා විශාල සංඛ්‍යාවක් බිලියන් ගාණක් ඊට පස්සේ සල්ලි අච්චු ගහනවා අපි දෙගොල්ලොන්ටම විශාල වගකීමක් තියෙනවා. සර් මදුර මන්ත්‍රීතුමාත් ඉන්නකොට එතුමා ඒකේ අර කමිටුවේ සභාපතිතුමා විදිහට තියද්දරම අපි දන්නවා එතුමා විශාල වැඩ කොටසක් කරනවා. ඊටමත් දක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද මමත් ඒ කමිටුවේ සමාජිකයෙක් විදිහට එතුමාට මම කිව්වා මේක දවස් දෙකක් මම එතුමා කිව්වා සහභාගී වුණේ කියලා. හැබැයි ඒක මම කියන්න ඕනි මම දවස් දෙකක් සහභාගී වුණා. ඒ වගේම අපි තීන්දුව කරා මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න මන්ත්‍රීවරු මේ කමිටුවට යෝජනා කරලා මේක වැඩි ප්‍රමාණයක් සහභාගී කරගෙන මේක සාර්ථක කරගන්න. මොකද අපි රත්නපුරේ ඉඳන් එනකොට අපි එන්නේ පාර්ලිමේන්තු දවසට විතරයි. ඒ නිසා තමයි මේක ගැටලුව එතුමා මතක් කරලා දුන්නේ. නමුත් අපි මේකට තරහකටවත් පැමිණියේ නැහැ කියලා කියන්න ඕනේ. ඒ නිසා කොහොම වුණත් අපි දකිනවා රත්නපුර දිස්ත්‍රික්කය ගත්තාන් පස්සේ මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 11700ක් පමණ ඉන්නවා. සම 11700ක් කියන්නේ 20 දිනකට වඩා රැකියාව අවස්ථාවල් දෙන සංඛ්‍යාව. සම මේ අතරතුර අපි සියලු දෙනාම දන්නවා මේ ආර්ථික තත්ත්වෙත් එක්ක බැංකු ණය පොලිත් එක්ක මේ කර්මාන්ත ගත්තාන් පස්සේ අපි දකිනවා මේ ඇසුළු තියෙන ඇඟලුම් කර්මාන්ත. ඒ වගේම කොන්ක්‍රීට් ව්‍යාපාර. ඒ වගේම බතික් කර්මාන්ත. නොයෙකුත් කර්මාන්ත දින නිසා මේගොල්ලන්ට ව්‍යාපාර කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන මේ බැංකු පොලි අනුපාතෙත් එක්ක. ඒ වගේම ගරු අමාත්‍යතුමනි උතුමා දක්ෂ අමාත්‍යවරයෙක් කිසිම ගැටලුවක් නැහැ. ඒසම වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ගැනත් ඔබතුමා දන්නවා. දැන් මේ සුළු අපනයන භෝග තියෙනවා. ඒසම සුළු අපනයන භෝගවල ගැටලු රාශියක් තියෙනවා. මේ කුරුඳු ඒ වගේම කරුංකා වැනි දේවල් ප්‍රති අපනයන භෝග විදිහට ලංකාවට ඇවිල්ලා වෙනකොට ඒවැ අපේ ඉන්න දේශීය නිෂ්පාදකයට පොඩි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒවත් මම කියන්නේ ඔබතුමාට පොඩ්ඩක් මම විනාඩි 6යි තියෙන කරවතුමා. ඒ නිසා මම කියන්නේ ඒවත් අපි සීමා කරගෙන අපේ ආදායම වර්ධනය කරගන්න ඕනේ. මොකද මේ ලෝක ආර්ථිකය ගත්තාන් පස්සේ විශාල අර්බුදයක ඉන්නවා. අපි දකිනවා යුක්‍රේන යුද්ධය තියෙනවා. තුන්වෙනි ලෝක යුද්ධයක් වඩ පරිවර්තමයෙන් මෙමින් පවතිනවා. සා විශාල අභියෝගයක් අපිට තියෙනවා. අපේ ආර්ථිකය කඩාවැටලා තියෙනවා. සා අපි සියලු දෙනාටම වක් කියමු. ඒක නිසා තමයි අපේ හර්ෂ ඩිසිලා ඇමතුමා මේ යෝජනාව ගෙනත් ඒකේ වාසියක් තියෙන ගරු ඇමතුමා හර්ෂ ඩිසිලා ඇමතුමාම අපේ මුදල් කාරක සභාවේ සභාපති වුණා අද දවසේ. ඒ නිසා අපිට මේක දෙගොල්ලොත් එක්කම විසඳගන්න පුළුවන් වෙයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි ගත්තාන් පස්සේ දැන් මේක මැණික් කර්මාන්තය ගත්තාන් පස්සේ මැණික් කර්මාන්තය ගත්තාම රත්නපුර දිස්ත්‍රික්කයේ දේශීය ආදායම් පනතේ ගරු ඇමතුමනි දේශීය ආදායම් පනතේ ආදායම් මත උපයන දේට බද්ධ පණවල තියෙනවා 100ට ගානක්. මම දැන් 100ට 30ක් කියලා විශ්වාස කරනවා. 100ට 30ක් සම මේ ආදායම් මත උපයන බද්ධ 100ට 30ක් වුණොත් එහෙම අපි දකිනවා කිසිම වැඩක් කරගෙන යන්න බැරි වෙනවා මැණික් ව්‍යාපාරේ. සම මේ ආර්ථිකය ඉස්සරහට ගන්නත් ඕනේ. හැබැයි බදු ගහන්නත් ඕනේ. හැබැයි මේකේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. සම අපි ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ මේ උපයන මත බද්ධ 100ට 2කමාර කරන්න. මොකද මැණික් ලයිසන් එකක් අරගෙන පතල් කපනවා නම් කවුරු හරි ඒකෙන් ලැබෙන මැණික් ගලකට 100ට 2කමාරයි ගහන්නේ. හැබැයි ඒක අරගෙන ගිහලා විකුණන එක්කනට එක්ස්පෝර්ට් කරන එක්කනට 100ට 30ක් ගහනවා නම් මේක බරපතල කාරණයක්. ඒ නිසා අපි එදත් අපි මේක අප්‍රේල් මාසේ කිව්වා මේක වැඩේ කරන්න එපා කියලා. හැබැයි එදා අපි දැක්කා අයවැයේදී මේ රටේ මැණික් අපනයන කිරීමෙන් ලැබිලා තිබුණා ඩොලර් මිලියන් 450ක්. අද වෙනකොට 200යි ලැබිලා තියෙන නිසා අනාගතයේදී මේ මාසයෙන් පස්සේ ඉතුරු මාසයත් අපි ඒක වර්ධනය කරගන්න ඕනේ. එහෙම නැත්නම් එම විශාල ගැටලුවකට එන්න පුළුවන්. ඒ වගේම ගරු අමාත්‍යතුමනි ඒක ඔබතුමාගේ අවධානය යොමු කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තව දේශීය ආදායම් පනතේ තියෙනවා මේ ලක්ෂ 5කට වඩා මුදල් ගනුදෙනුවක් කිරීම තුලින් චෙක් එකක් නැත්නම් කාඩ් එකෙන් ගෙවන්න. ඒතර බැංකුවක් කරා විතරයි මුදල් සංසරණය වෙන්නේ. සා අතින් සල්ලි දීලා තමයි මේ මැණික් ව්‍යාපාරය කරගෙන යන්නේ.
ගරුමන්තෝ ඔබතුමාට විනාඩි දෙක කාලයක් තිබෙනවා.
ඔව්. ඉතින් අතින් සල්ලි දීලා කරගෙන යන මේ ව්‍යාපාරය දැන් මේක කෙලිම චෙක් කරහා එහෙම නැත්නම් කාඩ් එක කරහා බැංකුව හරහා සිද්ධ වුණොත් එහෙම අපිට පතල් කර්මාන්තය කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් මේකත් ගැටලුවක්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේක මුදල් කාරක සභාවට ගේන්න. දේශීය ආදායම් පනතේ සංශෝධන ගෙනල්ලා නැවත අපිට මේක නිවැරදි කරන්න පුළුවන් නම් අපිට අපේ රටේ ආදායම වර්ධනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සියලු දෙනාම දන්නවා දැන් අද වෙනකොට චීනෙන් ඉන්දියාවෙන් ඊට පස්සේ එහෙම නැත්නම් යුරෝපෙන් දැන් ඇවිල්ලා මේ බිස්නස් කරනවා.
එතකොට මේ මෙහි ඉන්න මැණික් ව්‍යාපාරිකයන්ට තමයි මේ සියලුම බදු ටික ගහන්නේ. හැබැයි චීනෙන් ඇවිල්ලා සංචාරක මේ මේ වීසත් එක්ක ඇවිල්ලා මේ ගල් ටික ඔක්කොම අරන් යනවා. ඒගොල්ලන්ට කිසිම ටැක්ස් එකක් නැහැ. මේක විශාල අසාධාරණයක් අපේ ව්‍යාපාරිකයන්ට. ඒ නිසා මේවා නිවැරදි වෙන්න ඕනේ කියන දර මම ඔබතුමාට කියන්නේ. ඒ නිසා අපි හැමදෙස්සෙම ඔබතුමාට මේ මේක අපේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා අපිට දෙන්න පුළුවන්
උපරිම කාලය අවසන් කරන කරු මන්තුමා
ලබා දෙනවා කියලා පොරොන්දු වෙමින් ඔබතුමාට මේ අනිත් කාරණේ සමා වෙන්න ඕනේ කියලා සභාපතිතුමනි අපේ දිස්ත්‍රික්කේ අපේ තියන ඇඟලුම් කර්මාන්ත කීපයක් ඒ වගේ මගේ ආසනෙත් දිනවා ඇඟලුම් කර්මාන්ත දෙකක් දැනට වහලා සහ ඇඟලුම් කර්මාන්ත දෙකමයි තියෙන්නේ අපේ ආසනේ. ඒතර දෙකෙන් 5000කට රැකියා හිමි වෙලා තියෙනවා. සහ මේක විශාල අර්බුදයක දැන් කාලයක්. සහ අපි දෙගොල්ලොත් එකම මේකට විසඳුම් හොයලා ඒ ශක්තිය ලබා දෙන්න ඕනි කියලා විශ්වාස කරමින් ඔබතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් නිරනවෝමස්ති.
ස්තුති ගරු මන්තුමා. මීළඟට ගරු එම් මුදේ කුමාර් ගරු මන්ත ඔබතුමාට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
සභිකේ තලමිතාන් ගරු රූපිනර අවර්ගලේ நாட்டின் பொருளாதார வளர்ச்சிக்கு மிக முக்கிய பங்களிக்கும் சிறு மற்றும் நடுத்தர தொழில்கள் மற்றும் கைத்தொழில் துறையை பாதுகாக்க வேண்டியது சட்டம் இயற்றும் இந்த உயரிய சபையின் பொறுப்பாகும். சிறிய மற்றும் நடுத்தர தொழில்கள் நாட்டின் மொத்த மக்கள் தொகையிலே பெரும் பங்கினருக்கு தொழில் வாய்ப்புகளை வழங்குகிறது. இது பொதுமக்களின் செலவிடல் சக்தியை அதிகரித்து நாட்டின் பொருளாதாரத்துக்கு உத்வேகத்தை அளிக்கிறது. இந்த வகையிலே உலக வங்கியின் மதிப்பீடுகளின்படி வளர்ந்து வரும் மக்கள் தொகை கேட்ப எதிர்வரும் 2030 சுமார் 600 மில்லியன் வேலை வாய்ப்புகள் உலக அளவிலே தேவைப்படுகிறது என்று கூறப்படுகிறது. குறிப்பாக உலக அளவில் ஏற்பட்ட கொரோனா தொற்று மற்றும் பொருளாதார வீழ்ச்சி காரணமாக மில்லியன் கணக்கான மக்கள் தொழில் வாய்ப்பை இழந்தனர். அதே போல நமது நாட்டிலும் பொருளாதார பிரச்சனை காரணமாக பல பெரிய நிறுவனங்கள் மூடப்பட்டதன் காரணமாக லட்சக்கணக்கான மக்கள் தொழில் வாய்ப்பை இழந்தனர். அந்த வகையிலே பொருளாதார வீழ்ச்சி மற்றும் டாலர் நெருக்கடி காரணமாக இலங்கையின் வங்கிகளில் பலவற்றிலே தனியார் கடன் மற்றும் வர்த்தக கடன்கள் வட்டி பலவீதம் பல மடங்கு அதிகரிக்கப்பட்டிருந்தது. அவை இதன் காரணமாக சிறு மற்றும் நடுத்தர தொழில் முதலீட்டாளர்கள் சிறிய முதலீடுகளுக்காக வங்கி கடன்களை கூட பெற முடியாத நிலைக்கு தள்ளப்பட்டார்கள். அது மட்டுமல்லாமல் அண்மையிலே இங்கு அதிகரிக்கப்பட்ட மின் கட்டணம், எரிபொருள் விலை அதிகரிப்பு மற்றும் வரி அதிகரிப்பு மற்றும் வங்கி வட்டி வீதம் அதிகரிப்பு காரணமாக அந்த சிறு மற்றும் நடுத்தர தொழில் முனைவர்கள் 4 புறமும் தாக்கப்பட்டார்கள். அதனால் அவர்கள் உற்பத்தி செலவு அதிகரித்து அந்த தொழிலை முன்னோக்கி கொண்டு செல்ல முடியாத நிலை ஏற்பட்டது. மட்டுமல்லாமல் அவர்கள் சர்வதேச சந்தையிலே அதனை ஈடுகொடுக்க முடியாத நிலை ஏற்பட்டது. ஆகவே இதற்காக அவர்களுக்கான சலுகை அடிப்படையிலே விசேட கடன் திட்டம் ஒன்று ஆரம்பித்து அவர்களை முன்னோக்கி கொண்டு செல்வதற்கு நடைமுறைப்படுத்த வேண்டும். மேலும் நமது பொருளாதாரத்தை பொறுத்தவரை மிக முக்கியமான ஒரு துறை சுற்றுலாத்துறை. தற்போது நாட்டிலே இயங்கும் பல ஹோட்டல்களிலே 50% குறைவான ஊழியர்களுடன் தான் அது செயல்படுத்தப்பட்டுக் கொண்டிருக்கிறது. இதற்கு முக்கிய காரணம் இந்த கொரோனா காலங்களிலே பலர் அந்த தொழில்துறை விட்டு விலகி சென்றனர். அதே போல மறுபுறம் ஒரு பெரிய வெற்றிடத்தை ஏற்படுத்தி பல வெளிநாடுகளுக்கு சென்றுள்ளனர். ஆகவே இந்த தொழில்துறை பாதிக்கப்பட்டுள்ளதாக ஹோட்டல்கள் மற்றும் அந்த சுற்றுலாத்துறை முகமையாளர்கள் தெரிவித்துள்ளார்கள். ஆகவே அடுத்ததாக முக்கியமான விடயம் என்னவென்றால் நாட்டிலே அதிக வருமானத்தை ஈட்டு தரும் ஆடை ஏற்றுமதி துறை. இந்த ஆடை ஏற்றுமதி துறையை போல இந்த நாட்டிலே வேறு எந்த துறையும் இந்த அளவுக்கு தொழில் வாய்ப்புகளை பெற்றுத் தருவதில்லை. குறிப்பாக கிட்டத்தட்ட 4 லட்சம் முதல் 6 லட்சம் தொழில் வாய்ப்புகளை பெற்றுத் தருகிறது. ஆனால் அது மட்டுமல்லாமல் இந்த தொழில்துறை தற்போது காணப்படும் மூலப்பொருட்களுக்கான இறக்குமதி தடை மற்றும் இறக்குமதி தட்டுப்பாடுகள் தளர்த்தப்பட்டு இந்த துறை ஊக்குவிக்கப்பட வேண்டும். குறிப்பாக இந்த ஆடைத்துறை பணியாற்றும் மொத்த ஊழியர்களின் எண்ணிக்கை ஒட்டுமொத்த நாடெல்லாம் ரீதியிலே காணப்படும் பணியாளர்களின் 15% அப்படிப்பட்ட. ஆனால் இந்த அண்மை காலமாக கடந்த 7 மாத காலமாக உலகளாவிய பொருளாதார பிரச்சனை காரணமாக ஆடை ஏற்றுமதி சுமார் 20% குறைவடைந்து இந்த மந்த நிலை இன்னும் அடுத்த 5-6 மாதங்களுக்கு தொடரும் என்று கூறப்படுகிறது. ஆகவே இவ்வகையான இந்த நிலை காரணமாக அது மட்டுமல்லாமல் தற்போது நாட்டிலே உள்நாட்டு உற்பத்தியானது எப்போதும் இல்லாத அளவு 2022 7.6% குறைந்து 2023 மேலும் 4.2% குறைவடையும் என்று கூறப்படுகிறது. அதே போல ஏற்றுமதி பொருட்கள் 2022 ஒப்பிடும் போது 2023 ஏப்ரல் அளவிலே 2023 குறைந்து அதாவது 14 மில்லியன் அமெரிக்க டாலர் குறைவடைந்திருக்கிறது. ஆகவே இது நமது பொருளாதாரத்துக்கு ஒரு பாரிய தியாகத்தை ஏற்படுத்தும் என்று கூறுகிறேன். ஆகவே அடுத்ததாக முக்கியமான ஒரு துறை நமது தேயிலை ஏற்றுமதி துறை. ஆகவே கொழும்பு ஏலத்திலே தேயிலை ஏற்றுமதி 2022 ஏப்ரல் மாதத்திலே 4.25 அமெரிக்க டாலராக இருந்த நிலையிலே 2023 ஏப்ரல் மாதத்திலே 3.91 அமெரிக்க டாலராக அதன் குறைந்தது. ஆகவே தேயிலை விலை அதிகரித்திருந்த போதும் கூட தேயிலை உற்பத்தி மற்றும் ஏற்றுமதி குறைந்திருந்தது. ஆகவே அது மட்டும் இல்லாமல் இந்த பெருந்தோட்ட துறையிலே பல்வேறு விதமான பிரச்சனைகள் காணப்படுகிறது. அது இன்னும் தீர்க்கப்படவில்லை. குறிப்பாக அந்த துறையில் அந்த தொழிலில் வேலை செய்வர்களுக்கு உழைப்புக்கு ஏற்ற ஊதியம் கிடைப்பதில்லை, தோட்டங்கள் முறையாக பராமரிக்கப்படுவதில்லை, அந்த தோட்டங்களை முன்னோக்கி கொண்டு செல்வதற்கான அக்கறை மிகவும் குறைவாக காணப்படுகிறதாகவே அந்த துறையும் எதிர்காலத்தில் பாதிக்கப்படக்கூடிய நிலை காணப்படுகிறது. அது மட்டுமல்ல, பெருந்தோட்ட பகுதிகளில் வாழும் பெருந்தோட்ட தொழிலாளர்கள் அப்பால் அந்த பெருந்தோட்டத்தில் பல மலை மக்கள் வேறு தொழிலில் ஈடுபட்டுக் கொண்டிருக்கிறார்கள். குறிப்பாக விவசாயம், பால் பண்ணை, கால்நடை வளர்ப்பு, காளான் வளர்ப்பு, நன்னீர் மீன்பிடி வளர்ப்பு போன்றவற்றை ஈடுபட்டுக் கொண்டிருக்கார். ஆனால் அந்த தொழில்துறை முன்னோக்கி கொண்டு செல்வதற்கு அவர்கள் போடிய முதலீடுகள் இல்லை. ஆகவே அதனை ஏற்கனவே கூறியது போல அவர்களுக்கான கிராமிய வங்கிகள் அல்லது அரசாங்க வங்கியில் ஊடாக முதலீடு ஈடுபடுவதற்கு சலுகை அடிப்படையில் கடன் வசதிகள் அல்லது குறைந்த வட்டி விதத்தில் கடன் வசதி ஏற்படுத்திக் கொடுத்து முன்னோக்கி கொண்டு செல்லப்பட வேண்டும். ஏனென்றால் எமது சமூகத்தை பொறுத்தவரையிலே இது அவர்களது பொருளாதாரத்தை மேம்படுத்துவது மட்டுமல்லாமல் அவர்களது வாழ்வாதாரத்தை உறுதிப்படுத்திக் கொள்ள முடியும். ஏனென்றால் பல வேலை வாய்ப்பின்றி கொழும்பு போன்ற நகரங்களுக்கு சென்று கொண்டிருக்கிறார்கள். ஆகவே இந்த நிலை காணப்படுகிறது. அது போல தற்போது நாட்டில் உள்ள பலர் கூட வேலை வாய்ப்பு பிரச்சனை காரணமாக நாட்டை விட்டு வெளியேறி அவர்களுக்கு தகுதிக்கு குறைந்த வேலைகளை செய்து கொண்டிருக்கிறார்கள். ஆகவே உள்நாட்டு உற்பத்தியை மேம்படுத்துவதன் மூலம் மட்டும்தான் எதிர்காலத்தில் நமது பொருளாதாரத்தை ஏற்படுத்தி முன்னோக்கி கொண்டு செல்ல முடியும். அதே போல ஒரு விதத்தை கூறிக்கொள்ள விரும்புகிறேன். கடந்த காலங்களிலே நம்ம நாட்டிலே மிளகு, ஏலக்காய், கருவாய் போன்றவற்றை அதிகமாக ஏற்றுமதி செய்யப்பட்டு அதிக அந்நிய வருவாய் ஈட்டுப்படுத்தப்பட்டது. ஆனால் தற்போது அதனை செய்யாமல், அந்த வாசனை மிகுந்த பொருட்கள் ஏற்றுமதி செய்யாமல் தற்போது கஞ்சா போன்ற அது உடலுக்கு ஊக்குவிப்பதற்காக அரசாங்கம் நடவடிக்கை எடுத்திருப்பது மிகவும் கேவலமான ஒன்றாகும். ஆகவே இந்த வகையான இது நமது எதிர்கால சந்ததியினருக்கு ஒரு பாதிப்பை ஏற்படுத்தும். அதனை இதனை செய்யாமல் எதிர்கால தலைமுறையினரை இந்த நாட்டிலே நிம்மதியாக வாழக்கூடிய ஒரு சிறந்த சூழ்நிலை உருவாக்க வேண்டும் என்று பொறுப்பு வாய்ந்த திறமை வாய்ந்த ஒரு அமைச்சர் அவர்களுக்கு நன்றி.